Order, please. Katanaika Varaya visin karana labana nivedana. Parliamentary Stavara Niyoga 113 ekahi vidividhana saha 2020 February 5 wenada dina Parliamentary visin sammatha karana lada yojana prakarawa mage sabhapathitwayen niyojya karaka sabha sabhapathiraya samaga vyavastha dayaka stavara karaka sabhave sevikirim sadaha Therim Karaka Sabha visin matu sandahan mantrivarayan nam karana labada danum dimata kamathimi. Garu Dinesh Gunawardana mathuma, Garu Johnson Pranand mathuma, Garu Gamini Lokpriya mathuma, Garu Tilanga Sumbathpala mathuma, Garu Acharya Vijayadas Rajapaksa mathuma, Garu Faisal Mustafa mathuma, Garu Vijayakala Maheshwaran mathiniya, Garu Sriyani Vijayavikram mathiniya, Garu Edward Gunasekara mathuma, Garu Namala Rajapaksa mathuma, Garu Tushara Indunil Amarasinghe mathuma, Garu Nalika Prasad Kolani mathuma, Garu Sisira Jayakodi mathuma, Garu Vaidya Nalinda Jayathasi mathuma. Nivedana Anka Deka Atavini Parliamentary Perasabahavarian Hidi Vyavasadai Karakasabahavita Yumukan Labu Saha Ihi Vartava Parliamentary Dipatkan Laban Nometi Panat Ketumpat Vyavasadai Karakasabahavita Yumukan Laban Baba Parliamentary Danum Dimta Kamatime Katana Kavaravis in Lipinikanadi Pirigan Vima Sri Lanka Prajatantra di Samajwadi Dandarji Andrukan Vyavasta Vikasi Panasatra Haya Vyavasta Prakarava Didas Dahatra Mudal Varshi Sandaha, Viganaka, the Pativadagi, Vatave, Tiveni Kandi, Pahalo Kotasa, Didas Dasi, Mudal Varshi Sandaha, Viganaka, the Pativadagi, Vatave, Siveni Kandi, Dulusuni Kotasa, Heveni Kandi, Visihatra Saha, Visipaha Kotas, Didas Dahatra, Mudal Varshi Sandaha, Viganaka, the Pativadagi, Vatave, Siveni Kandi, Dahavani Kotasa, Heveni Kandi, Visa, Visika, Visiteka, Visituna Kotas, Das Dahata Mudal Varshi Sandaha, Viganakati Pativariagi Vata, Palavini Kande, Dahata, Dahata, Dahaname, Visa, Visika, Visidekaha, Visi Tuna Kotas, Siveni Kande, Tuna Hatara Paha Haya Hatha, Atta Kotas, Pasveni Kande, Paha Haya Hatha, Atta Kotasa, Havini Kande, Name, Dahai, Ekolaha, Dulaha, Dahatuna, Dahatra Pahalua, Dasia, Dahata, Dahata, Dahaname, Visa, Visika, Visideka, Ha, Visituna Kotasaha, Dehadas, Dahaname Mudal Varshi Sandaha, Viganakati Pativaryage Vata, Atavini Kande, Deveni Kotasa, Dasavini Kande, Dahatara, Dasya, Dahata, Dahata Saha, Dahaname Kotas, Mama Idiripat Karami, Garu Sabhanayakatuma,
Karunayata Kathanayakatuma, Ema Vartha, Mudrana Kala Yuthiyai Yojana Karami.
Bohom Stuti. Lipinikanadi Piliganvima, Garu Mahabali, Krushikarma, Varimarga, Gramya Sangvandana Amatyama, Saha Abhyantara Birinda, Araksha Ahara Surakshita Bhave Saha Paribhogi Subhasana Matuma Saha Rajya Arakshaka Rajya Matuma
Meyojya Kathanayakatumani 2018 Varshaya Sandaha Sri Lanka Viduli Sandesha Niyamana Commission Sabhave Varshika Vartava Saha 2018 Varshaya Sandaha Civil Arakshaka Department Karyasadhana Vartava Mama Idiripat Karami Ema Vartha Jatika Araksha Pilibanda Adi Anshika Adikshana Karaka Sabhave Yomu Kala Yuthiyai Mama Yojana Karami
Bohom Stuti Garu Pavahana Seva Kalmanakar Namatima Saha Viduri Bala Saha Bala Shakti Amatituma
Garu Nyojakatanayakatumani 2018 3 sita 2018 10 26 dakwa kalayata adalawa podu vyapara pilibanda karaka sabha visin 2019 10 wenna masa 23 wenna dina parliamentuwata idiripat karana lada 8 wenna parliamentuwe 3 wenna sabha vareedi 3 wenna warthave Lanka Khanija Tel Nitigata Sansthawa sambandhayen Sadan Karan Pilimanda, Parliament, Stavra Nyoga, Kasivisa, Hatara, Prakarava, Nirikshan Sagan, Lebu Kriya Marga Pilimanda, Varta, Mamidir Patkarami, Emma Varta, Puduya Parapiliman, Karkasaba, Betty Yimukali, Mamma Yojana Kalami.
Bomastuti, Garu Turuturu, Saham, Janama, Yamati Masa, Usadia, Japan, Takshisan, Namut Padan Amatiduma
Garu Yujatanakitani, Rajay, Ginum Pilimanda, Karkasaba, Visi. Didas Dahanami Hyveni Masa Visi Equina Dina, Parliament with Idripat Kanada, Attorney Parliament with Teveni Sabavari, Teveni Vartave, Raja Prouti Department with Didas Dahata Varshe, Kari Sadin Sambanding, Sadan Karma Pirimanda, Parliament is Tower and Yogi Kisi Dahanami Hatara Prakarava, Nirikshan Saganulu Kriamarga Pirimanda, Varta Mami Dipat Kermi Varta, Raja Ginum Pirimanda Karkas of Havita Yumukali, Mami Ujara Kadami.
Bomastuti. Karaksaba Vata Piriganim, Raji Mudal Pilman, the Karasaba, Vata, M. Karasaba, Sabhapati Garu, M. S. Mandarin Mahatavis in Piriganim, Avenue Nemavata, Garu Biman Ratang, Matamavis in Dipat Kanwati
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 2.235 වන අධිකාරිය රේගුවාඥා පනත යටතේ යෝජනා 3. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝගය 4. 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග 5. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ නියමයන් 6. 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් සහ 7. වාර්ෂික ඇසමේන්තු පිළිබඳ හඳුන්වා දීමේ සටහනෙහි දක්වා ඇති ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සපයා ඇති අතිරේක ප්‍රතිපාදන පිළිබඳ සටහන් සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරනවා.
බොහොම ස්තුතියි. වාර්ෂික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයේ ගරු මුද්දික පතිරණ මැතිතුමා ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 2 ගරු චමින්ද විජේසිරි මැතිතුමා. ප්‍රශ්න අංක 3 ගරු හේෂා විතානගේ මැතිතුමා. ප්‍රශ්න අංක 4 ගරු උදේ ප්‍රභාත් ගමන්පිර මැතිතුමා.
අම ආනෝ ගරු නියෝජක තානායකතුමනි.
ගරු මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමයේ සංවර්ධන අමාත්‍යතුමා, අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතභාවය සහ පාරිභෝගික කුසුම්පසාරණ කටයුතු අමාත්‍යතුමා, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ගැසීමට.
ගරු නියෝජක තානායකතුමනි, රුදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමාගේ ප්‍රශ්නය පිළිතුරු එක මේගිය සංඛ්‍යාව සිවිල් පුද්ගලයන් එකයි, හමුදා සමාජිකයන් එකයි. ප්‍රශ්න 2 2 ආබාධිත සංඛ්‍යාව සිවිල් පුද්ගලයන් 2යි 3 මිලියන 1216යි 4 ලක්ෂයයි 5 උපරිම වන්දි මුදල මිලියන 41.9යි යන අර කෝටි දමන ආවම වන්දි මුදල රුපියල් 500යි ඊළඟ ප්‍රශ්න නිවාස ලබා දී නොමැති අතර හානි වූ නිවාස සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව විසින් කරන ලද තක්සේරු වටිනාකමට අදාළ වන්දි මුදල් ගෙවා ඇත. අත අදාළ නු
ගරු අමාත්‍ය ගරු නියෝජක තානායකතුමනි, ඔය පළවෙනි අතුරු ප්‍රශ්නය දැනට ශාලාව මේ පිපිරීම වෙලා වසර ගණනාවක් ගත වුණත් මේ වෙන විටත් තමන්ගේ හානියට ප්‍රමාණවත් වන්දියක් නොලැබුණු බවට ඒ දවස්වල ජනතාවගේ ලොකු දුක් ගැනවිල්ලක් තියෙනවා. ඒ පිළිබඳ නිරන්තරයෙන් උද්ඝෝෂණ කරනවා. ඒ නිසා මේ දුක් ගැනවිල්ල ඇහුම්කන් දීලා ඔවුන්ට සහනයක් සැලසීමට ඔවුන්ට අභියාචනා කරන්න යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ගරු අමාත්‍යතුමන් බලාපොරොත්තු වෙනවද?
එම ආබාධිත පුද්ගලයන්ගේ පවුල් සමග කතා සාකච්ඡා කර ඒ අයට උපරිම වන්දි මුදල් ඇතී වඩා සාධාරණ ඉෂ්ට කිරීමට සඳහා අනාගතයේදී කටයුතු කරමු.
පුතුම දෙවෙනි අතුරු ප්‍රශ්නේ
ප්‍රමාණවත් ගෞරව නියෝජක තානායකතුමනි.
ප්‍රශ්න අංක 5 ගරු වෛද්‍ය නලින්ද ජයසිරි මැතිතුමා.
මහනවා ගරු නියෝජක තානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධ ශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යතුමා, නාගරික සංවර්ධන ජල සම්පාදන නිවාස පහසුකම් අමාත්‍යතුමා ගැනීමට
නියෝජක ප්‍රධානකතුමනි සතියක් අල්ලෙලනඟ
ඔඩර් පේපේගේ අද පළවෙනි වතාවට මේක එන්නේ. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 ගරු බුද්ධික පාලන මැතිතුමා. ප්‍රශ්න අංක 7 ගරු චමින්ද විශේෂ මැතිතුමා. ප්‍රශ්න අංක 8 ගරු හේෂා විතානගේ මැතිතුමා. ප්‍රශ්න අංක 9 ගරු උදේ ප්‍රභාත් ගමන්පිර මැතිතුමා.
මම අහනවා ගරු නියෝජක තානායකතුමනි,
ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ගැනීමට ප්‍රශ්න අංක 9.
ගරු නියෝජක තානායකතුමනි, අනේ ප්‍රශ්නය ඇන එක මෙම ව්‍යාපෘතිය සම්බන්ධව ජාතික ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශය විමසීමක් කර ඇති අතර එවැනි ක්‍රියාපෘතියක් එම අමාත්‍යාංශය මගින් සිදු නොකළ බව දන්වා ඇත. ඒ බව දන්වා මේ ලිපිය පිටපතක් එමුණ ඒක ලෙස සභාගත කරමි. ප්‍රශ්න දෙක එම සංඛ්‍යා පිළිතුර එකට අනුව අදාළ නොවේ. ප්‍රශ්න තුන නොවිසෙන මන්ද පිළිතුර එකට අනුව අදාළ නොවේ.
ප්‍රශ්නරු
නියෝජක තානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි පසුගිය ආණ්ඩුවේ ආණ්ඩුව බලයට පැමිණීමට ඉදිරිපත් කළ පස් වසරකින් අලුත් රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම පොරොන්දුව තමයි රැකියා දසලක්ෂයක් ලබා දීම. දැන් ගරු අමාත්‍යතුමා උත්තර දෙන්නේ එහෙම ව්‍යාපෘතියක් ආණ්ඩුවේ තිබිලා නැහැ කියලා. හැබැයි දසලක්ෂය රැකියා දසලක්ෂයේ ව්‍යාපෘතිය තමයි පසුගිය ආණ්ඩුවේ ලොකු ව්‍යාපෘතිය. ඒතොර මාධ්‍යවල විතරයි මේක තිබිලා තියෙන්නේ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මෙවැනි ව්‍යාපෘතියක් පසුගිය ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතිය ආණ්ඩුවේ කොතනකවත් තිබුණ නැහැ කියලා ගරු අමාත්‍යතුමා කියන්නේ. ඒක පසුගිය ආණ්ඩුවට තියෙන මම හිතන්නේ බරපතල චෝදනාවක්, බරපතල අපහාසයක් මේ පාර්ලිමේන්තු මැතිවරණයක් කටේ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න උත්සාහයක්වත් දරලා තියනවද කියලා මේ ගරු පාර්ලිමේන්තුවට කියන්නේ. මොකද වසර 5 තිස්සේ කරපු මහා ප්‍රෝඩාවක් හෙලිකිරීමක් විදිහට මේ උත්තරය දකිනවා. ඒක එහෙම නෙවෙයි නම් මම එක්සත් ජාතික පක්ෂයේ ගරු නියෝජක කතානායකතුමනි අදාළ අමාත්‍යවරයෙන් දැනගන්න කැමතියි. අපේ ආණ්ඩුවට මේක හොයාගන්න බැරි වුණා නැත්නම් මොන අමාත්‍යංශය යටතේ මේක තිබ්බේ කියලා. ඒතකොට අපේ අමාත්‍යතුමාට පුළුවන් එයා දැන් ඒ අමාත්‍යංශය ඒක හොයාගන්න.
ගරු අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පැහැදිලිව මේකට උත්තරේ ලැබිලා තියෙනවා. මේ ව්‍යාපෘතියක් තිබුණ නැහැ කියලා මං හිතන්නේ කතාවට පමණක් සීමා වෙච්ච දෙයක්. ඒ කතාවට පමණක් සීමා වෙච්ච දෙයක් නිසා තමයි රටේ ජනතාව අවුරුදු 5ක් යන්න ඉස්සෙල්ලා ඒ ආණ්ඩුව පැරද්දුවේ. ඒක තමයි ඇත්ත. එහෙනම් තරුණයන්ට සම්පූර්ණයෙන් බොරු කරපු ආණ්ඩුවක්. ඕක්සකන් කර්මාන්තය හදනවා කිව්වා, ඒකේ රස්සාවල් දෙනවා කිව්වා, මොනවද නෝ කිව්වේ. හැබැයි අන්තිමට මොකද්ද කරලා තියෙන්නේ? අන්තිමට සම්පූර්ණ බොරුවක් කරලා තියෙන්නේ. බොරුවෙන් පාලනය කරන්න බෑ කියන එක රටේ ජනතාව දුන්න තීන්දුවෙන් තමයි පේන්නේ.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලක්ෂයෙන් එකක්වත් දීලා නැහැ කියන අතිශයම බරපතල
ප්‍රකාශයක්.
ජාතික පක්ෂය මේකට උත්තර දෙන්න
ඕනේ. ඒ පක්ෂ නායකතුමා
මා යෝජනා කරපු ආකාරයට අපේ කබීර් හෂිම් මැතිතුමා ලෑස්තියකට උත්තර දෙන්න.
ගරු කබීර් හෂිම් මැතිතුමා, මේ ප්‍රශ්නෙට මම ඒ විදිහට උත්තර දෙන්න ඉඩ දෙන්නේ. ඔබතුමා මේ ඒ ප්‍රශ්නේ අහපු නිසා ඒ විදිහට.
හරි, ඔබතුමා උත්තර දෙන්න. දේවනානායකකාර මැතිතුමාට මගේ ස්තුතිය පළ කරන අවස්ථාව දීම සඳහා අපි අපේ එතුමා කිව්වේ උත්තරේ දෙන්න කියලා. ඉතින් මේ වගේ මෝඩ ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න ඕනේනේ. අපි මේ ව්‍යාපෘති රස්සාවල් දෙනවා පොතේ පතේ ලියලා තිබ්බේ නෑ. අපේ අර්ථසාධක අරමුදල් ගිනුම් ටික අරන් බලන්න රැකියා කීයක් ඒ අවුරුදු 4 ප්‍රශ්න ගොඩක් තියෙටි දුන්නද කියලා. අපේ 110 අරමුණට අපි ගිහිල්ලා තියෙනවා. පැහැදිලිව අපි රැකියා දුන්න අපිට ඒ විධිමත් ක්‍රමයකට බොරුවට නෙවෙයි. ඒ නිසා පොතේ පතේ ලියලා මේගොල්ලෝ කියන විදිහට අර ලක්ෂයක් ළමයි ටික මුලා කරන්න සමෘද්ධියෙන් එළියට ඇදලා කැරෑවල් වල ගිහිල්ලා කානු කපන්නයි කානු සුද්ධ කරන්නයි දාන්න අපි කරුවේ නැහැ. හොඳ රස්සාවල් ටික අපි දුන්නා කියලා මේ අවස්ථාවේදී මේ සභාවට මම කියන්න කැමැති.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය. දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔය අතුරු ප්‍රශ්නේ යොමු වෙන්නේ ඇත්තම කබීර් හසීම් ගරු අමාත්‍ය හිටපු අමාත්‍යතුමාට. මෙතුමල්ලා රකියා දසලක්ෂයක් දීලත් ජනතාව ഇതുවලා ගෙදර යවන එක බරපතල අසාධාරණයක්. ඒ නිසා ඔබතුමා ඇමතිකම නැති වුණත් කමක් නැහැ. මේ ගරු සභාවට මේ රැකියා දසලක්ෂයේ දුන්න පොතේ පතේ ලියන්නේ නැතුව අර නමක් ගමක් දන්නේ නැතත් මිනිස්සෙක් වගේ පොතේ පතේ ලියන්නේ නැතුනේ රැකියා දසලක්ෂෙම දීලා තියෙන්නේ. ඒ නිසා අපිට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ගරු සභාවේ දැන ගැනීම සඳහා මෙතුමල්ලා මෙච්චර ලොකු පින්කමක් කරලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවට දැන ගැනීම සඳහා ඔය රැකියා දසලක්ෂයේ බෙදී ගිය ආකාරයේ අනේ මේ ගරු සභාවට දැනුම් දෙන්න කියලා අපි කබීර් හසීම් අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ගරු කබීර් හෂිම් මැතිතුමා,
යෝජ කතානායකතුමනි, මම උදේගවන්පිල්ල මැතිතුමාට දැන් මං ස්තුති කරනවා. එතුමා මගෙන් ඒ ප්‍රශ්න ඇහුවාට දැන් අදත් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට 4,500 ආසන්න තරුණ තරුණියන් උද්ඝෝෂණය කරනවා. විධිමත්ව දීපු රැකියාවල් වලට ඒ අයව දොට්ට දාලා තියෙනවා. මේ ආණ්ඩුව 2005-14 වෙනකොට රස්සාවල් දෙන පොරොන්දුව දෙන්න බැරි වුණ නිසා මැතිවරණ සමයේ හොරෙන් රස්සාවල් දීපු එක මහමාර්ග අමාත්‍යංශයේ මම ඇමති වුණාම 170,000 මැතිවරණ සමයේ දීපු අයව එළියට දාන්න සිද්ධ වුණා නිත්‍යානුකූල නැති නිසා. ඔව්, එතකොට අපි ඒ ළමයි ගැන හිතලා අපි පක්ෂය බැලුවේ නැහැ. ඒ අහිංසක ළමයි දිහා බලලා ඒ 170 ගන්න මගේ මම ඇමතිවරයා හැටියට ඒගොල්ලෝ ස්ථීරපත් වීම මම ලබා දුන්නා. නමුත් අද බලන්න මේගොල්ලෝ කරන දේ දීපු ටික මේවා හරියට විධිමත් දීපු ටික දැන් දොට්ට දානවා. ඒක සාක්ෂි. මම දෙන්නම් EPF අංකත් එක්ක අපි රජයේ රාජ්‍යාංශයේ ඒ වගේම ආයෝජන ව්‍යාපෘතිවල දීපු රැකියා ආදි වශයෙන් මම මේ සභාවට සභාගත කරනවා කියලා මම මේ අවස්ථාවේදී කියන්න
කැමතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔව් අරවැමතුමා.
කතානායකතුමනි අසාධාරණයක් වෙන්නේ අමාත්‍යංශයද? දැන් එකක් කබීර් හෂීම් මන්ත්‍රීතුමා හිටපු ඇමතිතුමා එතුමා කිව්වා මේ මෝඩ ප්‍රශ්න කියලා. එතුමා දකින්නදී මෝඩ ප්‍රශ්නයක් ඇතියට. හැබැයි පැහැදිලි අපි කියන්න ඕනේ මේ ඔබතුමාලගේ ඔය 4,000ක් 10,000ක් එළියට දාලා නැහැ. කොන්ත්‍රාත් පදනම තුර තමයි ඒකන රස්සාවල් දීලා තිබුණේ. ඒ රස්සාවල් ටිකත් ඔබතුමාලා හරියට දුන්නේ නැහැ. සමහර රස්සාවල් දුන්නේ ගෙවල් ගානේ කැන්වසින් යන්න නිවාස සංවර්ධන අධිකාරී. ඒක තමයි තිත්ත ඇත්ත. ඒ නිසා ඒ සියයන් තමයි 19,00,000 තමුන්නාන්සලා මැතිවරණේ පෙරදුනේ. තමුන්නාන්සලා කියන දේවල් රටේ ජනතාව පිළිගන්න සූදානම් නැහැ. තමුන්නාන්සලා තරුණයන්ට කියලා සම්පූර්ණ බොරුවක් කරුවේ. පළවෙනි අවුරුද්ද විතරක් මහ බැංකු වාර්තාවේ ලක්ෂ 3ක් රස්සාල් නඩු වුණා. තමුන්නාන්සලා කොහෙද රස්සාල් නිර්මාණය කරුවේ? සංවර්ධනේ නතර කරුවා. විනාශ කරුවා. අද ඒ හින්දා තමයි අවුරුදු පහක් ගාලේ විපක්ෂයට දැම්මේ. ඒක තමයි තියෙත් ඇත්ත. විපක්ෂය දැන් මේකයි. තාක්ෂණපල් බොරු කියලා.
ඒක
සම්පූර්ණ අපි ප්‍රතික්ෂේප කරනවා. මේ උත්තරේ හරි උත්තරයක් අපි දීලා
තියෙනවා.
කල් කවිරාශි ආයතනයේ කත්. හොඟාක් කල් කෑ ගහන දෙනවා. සෑහෙන කල් කෑ ගහන දෙනවා ඔහම. අවුරුදු පහ යන්න ඉස්සෙල්ලා ගියා විපක්ෂයට. ඔය දක්ෂකම් වල
වේ. හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රශාංක 10 ගෞරව වෛද්‍ය නලින් ජයසිරි මහත්මයා.
මම අහනවා කරු
ඔය පක්ෂය ඇතුම
දීපු උත්තර ටික
මෙතුමා කරපු ප්‍රකාශයට මම උත්තරයක් දෙන්නට ඕන. 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා චක්‍රලේඛයක් ගෙනාවා ජනාධිපතිවරණයට තදාසන්නව සියලුම අනියම් කොන්ත්‍රාත් සේවක නිලධාරී මහත්මීන් ස්ථිර කිරීම 2014 ඒ කටයුත්තත් හරියට ක්‍රියාත්මක නොවුණු තත්වයක් තුළ ඒ කාල වකවානුවේ 10,000 ගණනකගේ රස්සා අපි ස්ථිර කෙරෙව්වා. එළියට දැම්මේ නැහැ. ඒ වගේම තත්වයක් මේ අවස්ථාවේදී උදා වුණු මොහොතක 10,000 ගණනක් එළියට දාලා තියෙනවා. ඒක තමයි සත්‍ය කතාව. ඒ නිසා රැකියා කොච්චර නිර්මාණය කරාද කියන ප්‍රශ්නේ පිළිබඳව කතා කරනකොට මෙතුමන්ලාට මම දන්නවා පොඩි කලබලයක් ඇති වෙනවා. ඒ මොකද දුන්නු රස්සා වලින් ඒ යවවන යවවනියන්ව එළියට දැම්ම නිසා. ඒ නිසා මේ එතුමා හරියට කතා කරන්නේ මේ මොනම දෙයක්වත් සිදු නොවුන ආකාරයට ඇත්ත වශයෙන්ම 10,000 ගණනින් එළියට දාලා තියෙනවා. ඒක තමයි සත්‍ය කතාව. ඒ නිසා පැහැදිලිවම කියන්නට ඕන කරුණා කරලා ඒ එළියට දැම්ම සියලු දෙනාම ඇතුළට ගන්න. එයාගේ රස්සා ටික ස්ථිර කරන්න. ඒක 2014 කරා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ රස්සා දුන්නයි කියලා කිසිම කෙනෙක් එළියට දැම්මේ නැහැ. හැම රස්සාවක්ම ස්ථිර කරා. ඇයි එහෙනම් මේ අවස්ථාවේ එළියට
දාන්නේ? බොහොම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රශාංක ද අවසාන කාරණේ.
කතානායකතුමනි. නියෝජක කතානායකතුමනි. දැන් මෙතුමා කියනවා මෙතුමා රස්සාල් දුන්නා කියලා. මෙතුමා ගිහිල්ලා ජනාධිපති කොමිසම කොහොමද මොනවද දුන්න උත්තර? රාජ්‍ය ආයතන බදා ගන්න අනුමැතියෙන් දන්නවද? මම පිරිස් කළමනාකරු නොවේ. සේක බදා ගන්න ඔබ නියෝග දුන්නාද? මගේ ඉලක්කය නිවාස 10,00,000. එච්චර දුර යන්න ඕනේ නැහැ. නීතියට පිටින් වැඩ කරන්න බෑ නේද? මම පත්වීම් බලධාරියා නොවේයි. අක්‍රමිතලා වෙලා නම් සභාපති වගකීම. ඔව් එහෙමයි. මෙහෙම තමයි මේකලා දුන්නේ ගිහිලා උත්තර. දැන් කතා කරලා ලස්සාල් දුන්නා කියලා. හරි ගිහිලා රාජ්‍ය නිලධාරීන් පාවා දීලා තමන් නීත්‍යානුකූලව නොවෙන නිසා පත්වීම් දීලා කොමිසමට ගිහිලා කොන්ද කෙලින් පණ තියාගෙන උත්තර දෙන්න බැරිය ජයපක්ෂ නායක. අද කියනවා 2014 මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ප්‍රශ්න වුණා කියලා. ඒ හිඳ ප්‍රශ්නයක් ඇති වුණා නම් අපි පරදින්න ඇති. අපි අවුරුදු පහක් විපක්ෂිනලා ආපහු රාජ්‍ය බලය අරගෙන තියෙනවා. ඒ නිසායි පැහැදිලි කියලා තමුන්නාසය සම්පූර්ණ මේ රටේ තරුණයන්ව රැවට්ටුවා කියන එක අපි එක්සත් ජාතික පක්ෂය යහපාලන ආණ්ඩුවට මතක් කරලා දෙනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 10 නෑ බොහොම කනගාටුයි. මේ ප්‍රශ්න ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් අහපම අතුරු ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන්. මෙතනින් එහාට මේක දීර්ඝ වශයෙන් යන්න පුළුවන් කමක් නෑ. එහෙනම් ඔබතුමා කරුණා කරලා මේක අවසන් කරන්න මෙතනින්.
කතානායකතුමනි මේක මොනරාගල දිස්ත්‍රික්කයේ ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයටත් බලපාන ප්‍රශ්නයක්. ඒ මොකද 10,000 ගණනින් අපේ රටේ තරුණ දරුවෝ දැරියෝ එළියට දාලා තියෙනවා. ඉතාමත්ම ගුණමකු ආකාරයට. 2014 මොනම ආකාරයකින්වත් අපි ඒ වගේ කටයුතු කරේ නැහැ. ඒත් නෑ කිසිම දවසක කරේ නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්. ඒක සම්පූර්ණ බොරුවක්. මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිතුමාගේ චක්‍රලේඛය හරහා ඒ ඉස්තිර කරපු දරුවෝ අපි කවදාවත් එළියට දැම්මේ නැහැ. නමුත් ඒ නිඳිත ඒ පහත් නිඳිත නීච ක්‍රියාවලිය මේ රජය අද ක්‍රියාත්මක කරනවා. ලැජ්ජයි මහලොකෝට කතා කරනවා රට රකින්නයි කියලා. රටේ දුවදරුවන් රකින්නයි කියලා මහලොකෝට කතා කරනවා. නමුත් අද රජයේ ප්‍රධානතම ව්‍යාපෘති වෙලා තිබෙන්නේ රස්සාවල ඉන්න කට්ටිය එළියට දමන එක. කණෙන් අල්ලලා එළියට දමන්නේ. බෙල්ලෙන් අල්ලලා එළියට දමන්නේ. ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්.
බොහොම ශෝති. නෑ. මම මේට කලින් ගරු මන්ත්‍රීතුමා කිව්වා. ගරු ඇමතිතුමා මං කිව්වා. මගෙන්ද? මගෙන් ප්‍රශ්න. හරි. සමාව වෙන මෙතුමා පොයින්ට් ඔෆ් වාඩ් එකයි රේස් කරලා තියෙන්නේ.
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම ගරු ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය අහන්නේ මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ගරු ප්‍රශ්නයක් ඉදිරිපත් කරවපු මන්ත්‍රීවරයාගේ කැමැත්ත අනුව තමයි තව කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා වැඩි පූර්වාදර්ශයක් මේ පාර්ලිමේන්තුවට අද දුන්නා. මොකද ඔබතුමා හැමදාමත් අපිට ප්‍රශ්න මතු කරන්න ආපුවම ඒක දෙන්න. හැබැයි අද වැඩි පූර්වාදර්ශයක් දුන්නා. කිසිම ප්‍රශ්නයක් අහලා නැති අය උත්තර දෙන්න. ඒක මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න බෑ ඔබතුමාට.
ගරුනේ මම ලාංසම මැතිතුමා. මම උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නේ මෙතනින් එහාට යන්න නැතුව මේ ප්‍රශ්නේ ඉවර කරන්න. ගරු නලින්ද ජයදේශ මැතිතුමා. ගරු විපක්ෂාගේතුමා මෙතනින් එහාට මේ කාරණේ ගෙනියන්න එක අවශ්‍යසු නැහැ. ඒක වැරදි පුරුදර්ශයක් අර කිව්ව විදිහටම.
නෙමෙයි මේ විපක්ෂගත වැඩි කරන්නේ.
කරුණා කරලා කවුරු හරි ඔබ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන් පොයින්ට් ඔෆ් ඕඩර් එක ඔබතුමා ඉදිරිපත් කරන්න. මීට පස්සේ මෙතනින් එහාට ගෙනියන්න ඕනේ. නෑ මම විශ්වාස කරනවා අපිට මේ කාරණේ ඉවර කරන්න ඕනේ. ප්‍රශ්නෙකට මේ තරම් කාලය නාස් කරන්න පුළුවන් කමක් නැහැ.
මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය ගිය වාරේ ක්‍රියාත්මක වුණා මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිතුමා එවකට විපක්ෂ නායකතුමා වෙලා ඉන්නකොට කවදාවත් මේ මයික් එක ඕෆ් කරේ නැහැ. නමුත් දැන් විවිධ කණ්ඩායම් දාලා තියෙනවා මයික් ඕෆ් කරන්න.
ඒක
මම නායකවරයාගේ මයික් එක එහෙම ඕෆ් කරේ නැහැ.
නෑ එහෙම කාරණයක් නෑ ගරු
විපක්ෂයාට. මම කතා කරගෙන යන අතරතුර මයික් එක ඕෆ් කරා. ඒක වැරදි සම්ප්‍රදායක්. ඔබතුමා තීන්දුවක් දෙන්න එහෙම කරන්න එපයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පුටුවේ ඉන්නකොට එහෙම කටයුතු කරේ නැහැ.
ඒක මම වෙනම අපි හෙට සාකච්ඡා කරමු.
මම ගරු නියෝජ්‍ය කතානායකතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි බොහොම කාරුණිකව. ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ යවුන යවුනිනුත් මේ අසහනයට පීඩණයට මේ වසනයට මුහුණ දීලා තියෙනවා. අසදහස් ගණනින් බෙල්ලෙන් අල්ලලා මේ තරුණ තරුණියන් එළියට දාලා තියෙනවා. මෙහෙම 2014 කටයුතු කරේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චක්‍රලේඛයේ අකුරටම ක්‍රියාත්මක කරා. ඉතින් මම කාරුණිකව ඉල්ලීමක් කරනවා වැඩිදුර විවාද කරන්න අවශ්‍ය නැහැ. අර එළියට දැම්ම තරුණ තරුණියන්ට ආපහු ඒ රස්සා ටික දෙන්න.
හොඳයි බොහොම ස්තුතියි.
රස්සා ටික ඉස්තර කරන්න. චක්‍රලේඛයට අනුව.
මොකද ගරෝස් සුජිබ
ගරු නියෝජ කතානායකතුමනි, ලංසා මැතිතුමා ඉදිරිපත් කරපු කාරණේ සම්බන්ධයෙන් දොන්ස නැමැතිතුමා විපක්ෂ නායකතුමාගේ නම සඳහන් කළ යම් දෙයක් කිව්වහම සම්ප්‍රදාය තමයි ඔබතුමා දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් අපි කිව්වොත් එතුමා නැගිටලා ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙනවා එතුමාගේ නම සඳහන් කරපුවම. ඒ වගේම ජොන්සන් ප්‍රාන්ත මැතිතුමා කිව්වා පත්තිම් බලධාරී ඇමතිතුමා වෙන්නේ නැහැ. එතකොට උසාවියකට නැත්නම් කොමිෂමකට ගියපුවාම ඒ උත්තර දෙන්නේ නීත්‍යානුකූලව නැත්නම් දේශපාලන වේදිකාවේ දෙන්න වෙන උත්තරයක්. දේශපාලන වේදිකාව අපෙන් ඇහුවොත් රසාව දුන්නේ මමද කියලා ඇමතිවරයා වශයෙන් මම කියලා කියනවා. හැබැයි අධිකරණයේ හැරි කොමිෂනක විශේෂයෙන්ම දිවුරුම් ප්‍රකාශයක් මත අපි දෙන්නෝ නීත්‍යානුකූල උත්තරයක්. එතකොට නීත්‍යානුකූල උත්තරය සහ දේශපාලන උත්තරය දෙකක්. ඉතින් ඒ නීත්‍යානුකූල උත්තරයයි දේශපාලන උත්තරයයි මේක මිශ්‍ර කරගන්න එක අපිට ඊට වැඩිය මම හිතන්නේ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ
මන්ත්‍රීවරයාගේ
වශයෙන් ඒ සම්බන්ධයෙන්.
රංජව අරංග බණ්ඩාර මැතිතුමා ඔබතුමා පොයින්ට් බෝඩ් එක මොකද්ද? රංග බණ්ඩාර ගරු ඇමතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජොන්සන් බණ්ඩාර ගරු මන්ත්‍රී ඇමතිතුමා සඳහන් කරා මේ බඳවාගත්තේ දේශපාලන ක්‍රියාවලියට.
දැන් මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි.
නෑ පොඩ්ඩක් හුඟක් දෙන ගරු
නෑ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් වෙන්න ඕනේ.
පොයින්ට් එක තියෙනවා මගේ පොයින්ට් එක කියන්න
ඔබතුමා කියන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න 7500 අනුරාධපුරයේ පොහොට්ටුවේ මන්ත්‍රීතුමාකුත් ඉන්නවා. ඒ පත්වීම ලැබපු එකනේ.
හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගරු මේ කාරණය ගැන මෙතනින් එහාට ගෙනියන්න බෑ. ඔබතුමා අවසන් කරන්න මේක.
අවසන් කරනවා නියෝජ කතානායකතුමනි. මම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට උත්තරයක් දුන්නේ. එතුමා තමයි ප්‍රශ්නේ ආරම්භ කෙරුවේ. ඒ නිසා මම ගිහිලා පැනලා එතුමාට උත්තර දෙන්න ගියේ නැහැ, නැත්තම් දොස් කියන්න ගියේ නැහැ. ඒ වගේ මම කියන්න කැමතියි නියෝජක කතාවේ ඔබතුමා උනායතත් සාධාරණ කටයුතු කරලා තියෙනවා. ඒ ගැන අපි අභියෝග ලක් කරන්නේ අද මේ පොඩි ප්‍රශ්නයක් කියලා දිනවා විපක්ෂයතුමාට ඔබ දීම. ඒක ගැටලුවක් නෙමෙයි. හැබැයි අපි පැහැදිලිව කියනවා අද රැකී රක්ෂාල් දෙන්න පුරප්පාඩු දෙන්න ඕනේ. පුරප්පාඩු නැත්නම් කොහොමද රස්සාල් දෙන්නේ? දැන් පුරප්පාඩු නැති රස්සාන්නේ කොන්ත්‍රාත්පදවල ගත්ත නියෝජක කතානායකතුමනේ. එහෙම නැතුව මේ රජය හැම අසාධාරණ වැඩ කරන රජයක් නෙමෙයි. ඒක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා මේ පොයින්ට් තිබුණා නම් තමුන්නාසික පොයින්ට් තියනවා කියලා පොයින්ට් තිබුණා නම් තමුන්නාසලාට එහෙනම් රාජ්‍ය බල නැහැ නේ පොයින්ට් තියනවා කියලා ගිහිල්ලා තමයි පරදුනේ 119 කින්. ඒක තමයි 37.
ඉතින් තාටියක් අපි අවසන් කරමු දැන්.
තාටියක් කල් ඉන්න වෙනවා.
මේක අවසන් කරමු. ගරු නලින්ද ජයසිස මැතිතුමා ප්‍රශාංක 10. ප්‍රශාංක 10. ඕඩර් ප්ලීස් ප්‍රශාංක 10.
ඔව් ඒකනේ. ගරු නියෝජක කතානායකතුමනි. දැන්
ප්‍රශාංක 10 ගරු නලින්ද ජයසිස මැතිතුමා. ඕඩර් ප්ලීස් ප්‍රශාංක 10 යන්න. ඔබතුමා අහුවද ප්‍රශ්න?
ඈ මගේ ප්‍රශ්නේ.
ප්‍රශාංක 10 ඔබතුමා ඇහුවද? සමා වෙන්න. ආරයි. ගරු ප්‍රවාහන සේවා කළමනාකර අමාත්‍යාංශ මැනසීමට
ගරු නියෝජක කතානායකතුමනි මේකේ මන්තුමා ගරු මන්තුමා මේකේ උත්තරේ කියවන්න දිගට තියෙනව නැත්නම් සභාගත කරන්න.
කියවන්න.
ආරයි. ගරු කතානායකතුමනි එතුමගේ පළවෙනි ප්‍රශ්නේ 2017 2018 2019 වර්ෂවලදී මේ දුම්රියේ භාවිතා කළ මගින් සංඛ්‍යාව 2017 1,36,66,299. ඒ මම දල වශයෙන් කියන්නම් මිලියන ගාණෙන් කියන්න. මිලියන 136යි. 2018 මිලියන 137යි. 2019 මිලියන 128යි. ලැබූ ආදායම මිලියන 535යි. 2017 593යි. 2018 638යි. 2019 තුන්වෙනි ප්‍රශ්නය මුද්‍රණය කරන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව මිලියන 64යි. මිලියන 60යි. 2018 2019 මිලියන 51යි. දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය සඳහා වැය කළ මුදල් ප්‍රමාණය 103යි. 2017 2018 105යි. 2019 131යි. A1 මගේ ප්‍රවාහන සඳහා දිනකට යෙදී යුතු දුම්රිය ගමන් වාර ගණන 2017 350යි. 2018 352යි. 2019 370යි. සාමාන්‍යයෙන් දිනකට ක්‍රියාත්මක වන ගමන් වාර සංඛ්‍යාව 2017 සාමාන්‍යයෙන් දිනකට ක්‍රියාත්මක වන ගමන් වාර සංඛ්‍යාව කොපමණ යන්නත් එතුමා සඳහන් මෙම සභාවට දන්වන්නේ යන්නට ඔව් පිළිතුර ඒක 2017 329යි. 2018 340යි. 2019 348යි. නොවේසේ නම් මේ මන්ද අදාළ නොවේ.
ඔබතුමා පළවෙනි අතුරු ප්‍රශ්නේ
ඔසුරිය අමතුමා දැන් මේ දුම්රිය ගමන් වාර 350කට ආසන්න ප්‍රමාණයක් අරගෙන යන්නට ඔබතුමාව පිළිගන්නව ඇති. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න අනියම් ආදේශක කොන්ත්‍රාත් සේවකයින් අවශ්‍ය වෙනවා. කාලයක් තිස්සේ බඳවා ගැනීම කළා. දැනට 1488ක් ඉන්නවා මෙහෙම ස්ථිර නොකරන ලද සේවකයෝ. මේකෙන් 1000ක් විතර ඉන්නේ 2015කට කලින් අපේ කළුතර දිස්ත්‍රික්කයෙන් බඳවා ගත්ත අය. දැන් මම අහන්න කැමති මේ ඉල්ලීම් කරා පහුගිය ආණ්ඩුවනොත් මේගොල්ලන්ට සාධාරණයක් වුණේ නැහැ. දැන් කොහොම හරි බඳවාගෙන තියෙනවනේ. ඒගොල්ලෝ දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් රට වෙනුවෙන් යම් සේවයක් කරනවා. සම මෙන්න මේ සේවකයින් 1488 දැන් පත්වීම් ලිපි ගහලා තියෙන්නේ. දෙන්න තුවා ඉන්නේ. මේ අය ස්ථිර කරන්න ඔබතුමාලා කටයුතු කරනවාද?
ගරු ඇමතුමා.
ගරු නියෝජක කතානායකතුමනි පත්වීම් ලිපි ප්‍රදානයක් කරන්න සූදානමක් නැහැ. නමුත් මම කියන්න කැමති අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් සමග මේ පිළිබඳව අපි සාකච්ඡා කරලා තිබෙනවා. මේ සියලුම බඳවාගත්තු සේවකයින් ස්ථිර කිරීමට අපි කටයුතු කරනවා. ඉදමත් කඩනමින් ඒ සඳහා දැන්ටමත් කැබිනට් පත්‍රිකාව සකස් කරමින් තියෙනවා. මේ කවුරුවත් එළියට දාන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒවගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබෙන අනෙකුත් පුරප්පාඩු පිරවීමටත් ඉදිරි කාලය තුළදී අවශ්‍ය පියවර ගන්නවා වගේම ශක්තිමත් දුම්රිය සේවයක් මගී ප්‍රවාහනයක් ඇති කරන්න වගේම භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ඊයේ දිනේ රැස්වුණු කැබිනට් මණ්ඩලයේ අධිකරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් උපදෙස් ලබා දුන්නා. දුම්රිය සේවය ශක්තිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නත් ඒ වගේම සාමාන්‍ය මගීන්ට වගේම මධ්‍යම පාන්තික අයටත් ගමනය කරන්න පුළුවන් මට්ටමට පහසුකම් සහිත දුම්රිය පද්ධතියක් සකස් කරන්න ඉදිරි කාලයේදී අපි කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය වෙන සේවකයන් බඳවා ගැනීමත් ඉදිරි කාලය තුළදී සිදු කරනවා.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ?
දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු ඇමතුමනි, ඔබතුමා දන්නවා මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ස්මාර්ට් ඩ්‍රයිවිං ලයිසන් එක පිළිබඳව 2009 තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ අවුරුදු 7කට. ඒ වෙලාවේදී එකඟතාවය තිබුණේ මාසයකට ඩ්‍රයිවිං ලයිසන් 22,500ක් නිකුත් කරන්න, රුපියල් 1,700යි ලයිසන් එකේ ගාණ, 340යි රජයට ලැබ 360යි රජයට ලැබෙන්නේ. 1000 රුපියල් 1,340ක්ම යන්නේ මේ ඩ්‍රයිවිං ලයිසන් එකෙන් මේ මුද්‍රණය කරන සමාගමට. හැබැයි 22,500ක් මාසයකට මුද්‍රණය කරන්න කියලා එකඟතාවේ ආවට සාමාන්‍යයෙන් මාසයකට දල වශයෙන් 55,000-64,000 මුද්‍රණය කරනවා. ඒ කියන්නේ 2009 ඉඳන් 16 වෙන අවුරුදු 7 දක්වා ගිවිසුම කාලයේ අවසන් වෙනකොට මේ අය රුපියල් බිලියන 6ක් මිලියන 6000කට වඩා ආදායම් උත්පාදනය කළා තියෙනවා. ඊළඟට ඒගොල්ල එකඟතාවයක් තිබුණා මෙහෙම. අවුරුදු 7 අවසන් වෙනකොට අපේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ නිලධාරීන් මේ වෙනුවෙන් පුරුදු කරන්නට ඕන. උපකරණ ටික අපට දෙන්නට ඕන. ඒ වගේම මේක රීඩ් කරන්නට පොලිසියට උපකරණ ලබා දෙන්නට ඕන. අපේ තිබෙන රට පුරා තිබෙන මධ්‍යස්ථාන 25 ඔන්ලයින් කරන්නට ඕන. ඔබතුමා දන්නවා මේක කළේ නැහැ. කරේ නැහැ විතරක් නෙවෙයි 2016 ඉඳලා හැම අවුරුද්දක් ගානේ මේ කොන්ට්‍රැක්ට් එක දික් කරා. දික් කළා දැන් අදත් ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ කාඩ් එක සාමාන්‍ය බැංකුවකින් දෙනවා රුපියල් 200යි. අපේ රටේ පුරවැසියකින් ගන්න රුපියල් 1700යි. අවුරුදු 4 සැරයක් මේක රිනියු කරනකොටත් 1700 ගන්නවා. අඩු ගානේ ඒක රජයට නෙවෙයි යන්නේ මෙට්‍රොපොලිටන් සමාගමට. මේ අය ගිවිසුම කඩ කරලා තියෙනවා. RMVE එකේ e-monitoring ව්‍යාපෘතිය කරන්නේ මේ මෙට්‍රොපොලිටන් සමාගම. ඒකත් හරියට කරන්නේ නැහැ. හැබැයි මේකේ නිලධාරීන් කීප දෙනෙක් එකතු වෙලා ඔබතුමා දන්නවා අවුරුද්දක් අවසන් වෙනකොට ඇමතිවරට ඇවිල්ලා කියනවා මේක දික් කරන්න ඕන නැත්නම් ලොකු අවුලක් ඇති වෙනවා රටේ කියලා. ඔබතුමාටත් එහෙම කියන්න ඇති. හැම ඇමතිවරයෙක්ම මේක දික් කර අවුරුද්ද ගන්න. මම කියන්නේ රටේ ජනතාවට සාධාරණයක් වෙන්න මේ 1700 දෙන ස්මාර්ට් ඩ්‍රයිව් මේක කිසිම ස්මාර්ට් කමක් නැහැ. මේක නිකන් මේ ප්ලාස්ටික් කැල්ලක් විතරයි. එහෙම තිබියදී මේ ව්‍යාපෘතිය එකක් නතර කරන්නට ඕන. මේක රජයට පවර ගන්න ඕන. රජයට පවර ගන්න පුළුවන්. ඒ වගේම මම අහන්නේ මේ සම්බන්ධයෙන් මොකක්ද කරන සමාලෝචනය පහුගිය අවුරුදු දැන් 10කට වැඩි කාලයක් තිස්සේ මේ සිදුවෙන් ලද රටේ ජනතාවට කරන ලද පාඩුව සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්න පියවර මොකක්ද? මම අහ ඒ වගේ මම කියන්න කැමතියි දැන් මේ ව්‍යාපෘතිය වෙනස් කරලා මේක තිබුණේ BOT එකක් හැටියට නේද? දැන් BOO එකක් කරලා පත් කරන්න යනවා. ආය යන්නේ මේ සමාගමට. ආය දෙන්න යන්නේ මේ සමාගමට. මේකේ නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා. මම උනා නම් කියන්නම්. ඒ අය තමයි මේ මේ මොකද්ද IT එක්ස්පර්ට්ලා කියලා ආණ්ඩුව යමතුරු යන්දනවා. ඒ නිසා ඇමතිවරය හැටියට මම සතුරුන ඔබතුමා මේක නතර කරනවා කිව්වට පස්සේ හැබැයි මේක නතර වෙන බව පේන්නේ නැහැ. මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මම නම් යෝජනා කරන්නේ 1700ක් ගත්ත මිනිසුන්ට මේක ගෙවන්න ඕනේ කියලා.
ගරු ඇමතුමා.
ගරු කතානායකතුමනි, මෙම ව්‍යාපෘතිය ආරම්භ කරේ 2009 වර්ෂයේ. 2016 වර්ෂයේ මෙතුමා කිව් පරිදිම මෙම ගිවිසුම අනුව මේක රජයට පවරා ගත යුතුව තිබුණා. ඒකම මේ ඉන්න සේවකයන් පුහුණු කිරීමේ කටයුත්තත් ඒ වෙනකොටම සිදු කළ යුතුව තිබුණා. ඒ අය දැන් විවිධ හේතුන් මේ සඳහා ඉදිරිපත් කරනවා. ඉක්ට ආයතනයෙන් ඒ අවශ්‍ය සහයෝගයන් ලැබුණේ නැහැ සහ කාර්ය මණ්ඩලය සොයා ගන්න තිබුණු අපහසුතාවයන් පිළිබඳව ඔබතුමා කිව් එකේ යම් කාරණා සත්‍ය තියෙනවා. ඒ වගේම මේ ගණන් හිලව් පිළිබඳව ප්‍රශ්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. මම ඒක මේ වෙලාවේ කියන්න කාලය ගන්නෙ නැහැ. මේ රුපියල් 200 300ද කියන එක පිළිබඳව මොකද ඊට වැඩිය සංකීර්ණ කටයුත්තක් මේ රියදුරු ඩ්‍රයිවිං ලයිසන් එක හරහා ක්‍රියාත්මක වෙන නිසා කෙසේ වෙතත් මේක දිගින් දිගටම දික් කිරීමක් ඇවිල්ලා තියෙනවා. හැමදාම ඔබ කිව්ව ඔබතුමා කිව්ව ආකාරයටම වර්ෂ අවසානයේ අවසාන මොහොතේ තමයි ගෙනත් දෙන්නේ. දැන් මටත් මේ පිළිබඳව පැමිණිලි ආවා. මටත් දෙසැම්බර් මාසයේ අන්තිම සතිය තමයි තවත් අවුරුද්දකට දික් කරන්න කියන යෝජනාව ගෙනා. ඒ අනුව මම මේ කාරණය සම්බන්ධව දැනටමත් කොමිටියක් පත් කළා. සම්පූර්ණ පරීක්ෂණයක් තියෙනවා. මේ සම්බන්ධව යම් අක්‍රමිකතාවයක් වෙලා තියෙනවද, කිසියම්ම නිලධාරියෙක් මේ වෙනුවෙන් පෙනී හිටලා තියෙනවද, එහෙම නැත්නම් යම් සමාගමක් වැරද්දක් කරලා තියෙනවද කියන එක පිළිබඳව තොරතුරු ඒ අය මට වාර්තා කරාවි. ඒ වාර්තාව අනුව අපි ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග රට වෙනුවෙන් ගන්න පසුබට වෙන්නේ නැහැ. අධිකරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් මේ පිළිබඳව අපි දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලෙත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ඔබතුමා කිව්ව ආකාරයට අවුරුද්දකට දික් කිරීමේ යෝජනාව ආවා. අපි ඒක පැත්තකට දැම්මනම් මේ වෙනකොට ඩ්‍රයිවිං ලයිසන්ස් නිකුත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසාම උපරිම කාල සීමාව මාස 6ක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි දැනට කියන්නේ මාස 3කට. මාස 3කින් අපි මේ කටයුත්ත අවසන් කරලා රජයට පවරා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකම දැන් මේ තියෙන තාක්ෂණය 2006 තාක්ෂණය තමයි මේ කටයුත්තට ක්‍රියාත්මක වෙන්නේ. ඒකම කැබිනට් මණ්ඩලයේ උපදෙස් ලබා දීලා තියෙනවා. වෙනමම කොන්ත්‍රාත්තුවක් විදිහට මේක ක්‍රියාත්මක කරන්නත් ඒ සඳහා පුවත්පත් දැන්වීම පළ කරලා තිබෙනවා. කෙසේ වෙතත් මේ සියලු කටයුතු නැවත කොන්ත්‍රාත්තුවක් දෙනවද නැත්නම් මේක පවරගෙන වැඩි දියුණු කරනවද කියන එක පිළිබඳව මේ වාර්තාව ලැබුණාට පසුව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ ගන්න තියෙන තීන්දුව ටික ගන්නවා. ඒ වගේම මම ඊයේ සඳහන් කර ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනට දූෂිතම ආයතන ලයිස්තුවේ උඩින් තියෙන ආයතනයක් බව මම පිළිගන්නවා. ඒ වගේම අපේ දැන් තියෙන සැලැස්ම අනුව අවුරුදු 3ක් යන්නට පෙර ලංකාවේ තියෙන හොඳම රාජ්‍ය ආයතනය බවට අනිවාර්යයෙන් පත් කරනවා. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ වැඩපිළිවෙළක් සකස් කරනවා. ඒකෙදි මේ අක්‍රමිකතාවලට යම් නිලධාරියෙක් සම්බන්ධ වෙලා තිබෙනවා නම් යම් සමාගමක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න කිසිසේත් අපි පසුබට වෙන්නේ නැtei කියන එකත් ඉතාමත් වගකීමෙන්.
බොහොම ස්තුතියි. ප්‍රශ්න දෙවෙනි වටේ ප්‍රශ්නාංකයක ගරු බුද්ධික පතන මැතිතුමාගේ ප්‍රශ්නයේ ගරු මන්ත්‍රීරේ අහනවාද?
පිළිතුර
සභාගත කරන ඔබතුමා. බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක දෙක ගරු චමින්ද විජේසිර මැතිතුමාගේ ප්‍රශ්නයේ ගරු මන්ත්‍රීරේ අහනවාද?
අහනවා.
ගරු පතන මැතිතුමා
පිළිතුර සභාගත කරනවා.
බොහොම ස්තුතියි. ගරු හේෂා විතානගේ මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීරේ අහනවාද?
තුන්වෙනි ප්‍රශ්නය
සභාගත කරනවාද ගරු සභානායකතුමා?
සතියක් අල්ලෙලනවා එකට.
හරි. ප්‍රශ්නාංක 6 ගරු බුද්ධික පැතිරෙන මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීරේ අහනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 7 ගරු චමින්ද විශේෂ මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීරේ අහනවාද?
අහනවා.
රාජ්‍ය පරිපාලන ප්‍රශ්නාංක 7
සතියක් අල්ලෙලනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 8 ගරු හේෂා විතානගේ මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීරේ අහනවාද? බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂනායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නියෝජිතින් සමග 2019 ඔක්තෝබර් මාස 28 වන දින ඉතිහාසයේ පළමු වන වරට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස දීර්ඝ සාකච්ඡාවක් ඉදීමට මාහට අවස්ථාව හිමි වුණා. එහිදී අප රටේ සිටින විවිධ ආබාධ සහිත ප්‍රජාව විසින් නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන මූලික ගැටලු සඳහා විසඳුම් තේමා 15ක් ඔස්සේ විස්තරාත්මකව සඳහන් කරමින් ඔවුන් ජාතික සංවර්ධන ප්‍රවාහයට දායක කර ගැනීම සඳහා සමාජ සම්මුතියක් මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරන්නට අපි කටයුතු කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ජනගහනයෙන් මිලියන 1.7ක් ලක්ෂ 17ක් දළ වශයෙන් සමස්ත ජනගහනයෙන් 8.7ක් ආබාධ සහිත තැනැත්තන් සිටිනවා. දැනට ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඇති එකම නීතිය වන්නේ 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතයි. එමගින් ආබාධ සහිත තැනැත්තන් රැකියාවන්ට ඇතුළත් වීමේදී සහ අධ්‍යාපන කටයුතුවල නියැලීමේදී සම අවස්ථාවන් ලබා දීම සඳහාත්, පොදු ස්ථානවලට පිවිසීමේදී ප්‍රවේශ පහසුකම් ඇති කිරීම සඳහාත් නෛතික ප්‍රතිපාදන සලසා තිබුණද, තවමත් එම අයිතිවාසිකම් සාධනීය ලෙස භුක්ති විඳීමට අවශ්‍ය පරිසරය සැකසී නොමැත. මෙම තත්ත්වයේ යටතේ ආබාධ සහිත ප්‍රජාවටද අනිකුත් අය හා සමානව සහ සාධාරණව ඔවුන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළ යුතුව පවතින බව අපගේ විශ්වාසයයි. මේ සඳහා 2016 දී ශ්‍රී ලංකා රජය විසින් අපරානුමත කරන ලද ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නෛතික වශයෙන් බලාත්මක කොට විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම කඩිනම් අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. මේ පසුබිම යටතේ පහත කරුණු පිළිබඳව රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. 1. ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමටත්, 2003 වසරේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මෙන්ම 2014 වසරේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සුදුසු පරිදි යාවත්කාලීන කොට ක්‍රියාත්මක කිරීමටත් විධිමත් සැලසුමක් රජය සතුව තිබේද? එසේ තිබේ නම් ඒ පිළිබඳව මේ ගරු සභාව දැනුවත් කරන්නට කටයුතු කරන්නේද? විශේෂයෙන්ම සැලැස්ම ඉදිරිපත් කරනකොට කාලවකවානු සහිතව කටයුතු කරන්නේද කියන ප්‍රශ්නයත් ඉදිරිපත් කරන. 2. 2016 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරන ලද ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ නිල සිංහල හා දෙමළ පරිවර්තනයන් නිකුත් කිරීමටත්, එම පරිවර්තන ආබාධ සහිත තැනැත්තන්ට පරිශීලනය කිරීමට හැකිවන පරිදි සංඥා හා බ්‍රේල් වැනි විකල්ප සංනිවේද මාධ්‍යයන් ඔස්සේ නිකුත් කිරීමටත් රජය කටයුතු කරන්නේද? 3. දැනට කෙටුම්පත් කර ඇති ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත Disability Rights Bill, ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 33 වගන්තියේ සඳහන් නිර්ණායකවලට අනුකූලව සංශෝධනය කොට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේද? 4. රජයේ බඳවා ගැනීම්වලදී ආබාධ සහිත තැනැත්තන් සඳහා 3% ප්‍රමාණයක් වෙන් කරන ලෙසට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ගණනාවක් නිකුත් කර තිබුණද, ඒ සඳහා නිසි මාර්ගෝපදේශ සපයා නොමැති බවත්, ඒ හේතුවෙන් එම චක්‍රලේඛ උපදේශ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් රජය විසින් පිළිගනු ලබන්නේද? එම උපදෙස් බලාත්මක කිරීමට රජය විසින් ගනු ලබන පියවර මොනවාද? බොහොම ස්තුතියි.
ගරු සභානායකතුමා, මේ පිළිවන් ප්‍රශ්න පිළිතුරු දෙනවා.
ගරු කතානායකතුමනි, හෙට දිනේට අපි පිළිතුරු දීමට බලාපොරොත්තු වෙනවා.
හරි, බොහොම ස්තුතියි. 27.2 යටතේ අංක 2 ගරු අනුරුද්ධසානායක මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අවුද දන්නේ පිළිතුරු ලබා දෙන්නේ ගරු සභානායකතුමා. සභානායකතුමා පිළිතුරු ලබා දෙන්නේ
ඔබතුමා. ප්‍රශ්නේ ඉදිරිපත් කරා නම්
අද පිළිතුරු ලබා දෙනවද?
ඔබතුමා ඉදිරිපත් කරන්න ඉතින්
අයිම ඉතින් මට දැනගන්න ඕන උත්තරයක් දෙනව නැද්ද කියලා
ඔබතුමා ප්‍රශ්න
ඉදිරිපත් කරන්න හරි ඔව් නමුත් දැනගන්න ඕන කලින් එතකොට ලේසි කාගෙද හරි මූණ බලාගෙන කියලා ඔබතුමා උත්තර දෙනව නම් ඔබතුමා දිහා බලන් කියන්න පුළුවන් ඒකයි ආන්න තියෙන ගොඩක් දේවල් ප්‍රංශ යාපත් සමාගම විසින් ශ්‍රී ලංකා ගුවන්සේවයේ හිටපු ප්‍රධානීකුගේ බිරිඳක් මගින් විශාල අල්ලස් දීමක් සිදු කර තිබීම ආශ්‍රිතව සිදුවීම මගින් මතු කර ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ප්‍රංශ යාපත් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ හිටපු ප්‍රධානීකුගේ ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරිගේ බිරිඳකගේ නමට ඇති ව්‍යාජ සමාගමක් මාර්ගයෙන් ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ගෙවා ඇති බව මේ වන විට එංගලන්තයේ අධිකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස අනාවරණය වී තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ක්‍රියාවලියෙන් අනාවරණය වුණාට එංගලන්ත ක්‍රියාවලියකදී මේක අනාවරණය වෙලා තිබෙනවා. මෙම අල්ලස් දීම සඳහා උපයෝග කරගනු ලැබ ඇත්තේ ඇය විසින් බ්‍රූනාහි ලියාපදිංචි කර ලද ව්‍යාජ සමාගමක් බවත් පැවසිනවා. 2012 සහ 2013 වසරවල ඒ 300 යානා 6ක් සහ ඒ 350 යානා 4ක් මිලට ගැනීමටත් තවත් යානා 4ක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමත් වෙනුවෙන් ශ්‍රී ලංකාව සමග එකඟ වූ ගනුදෙනුවලට අනුව ප්‍රංශ යාබස් මිලදී ගැනීම තහවුරු කර ගැනීම වෙනුවෙන් ප්‍රංශ යාබස් සමාගම ඇමරිකන් ඩොලර් මිලියන 16.84ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති බවත් එයින් ඩොලර් මිලියන 2ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 36ක් ඒකී ව්‍යාජ සමාගම වෙත ගෙවා ඇති බවත් මෙම වාර්තාවල සඳහන් වෙනවා. රටවල් 20ක කොන්ත්‍රාත් ලබා ගැනීම වෙනුවෙන් තමන් විසින් අල්ලස් පිරිනැමු බව එයාබස් සමාගම විසින්ද පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අතිශය පාඩු ලැබෙමි. පවත්වාගෙන එනු ලබන ආයතනයක් බව අමුතුවින් කිව යුතු නැහැ. 2019 අගෝස්තු මාසයේ ඉලිදක්වන ලද කෝප් වාර්තාව අනුව 2009 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ මුළු පාඩුව රුපියල් බිලියන 240ක් වෙනවා. ඒ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් කෝටි 24000ක් වෙනවා. එයා ලංකාවේ පාඩුව මේ 24000 ඇතුලේ තමයි මේ කෝටි ගණන් කැවසින්නේ. මේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිඳගේ ගිනුම්මල ජනතාවට දැරීමට සිදුවී ඇති මෙම අතිමහත් අලාභයන්ට ගුවන් යානා මිලදී ගැනීමේදී ඇතිකරගත් ගිවිසුම් සහ එම ගිවිසුම් නතර කිරීමේදී ඇතිකරගත් ගිවිසුම් හේතු වී තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා මා ඉතා හොඳින් දන්නවා මෙම ගිවිසුම් වලට අවතීර්ණ වීමේදී මෙම ගුවන් යානාල විශේෂ VIP කට්ටල දෙකක් ගුවන් යානා දේක සවිකිරණයේ සැලසුම් තිබුණා. ඒ වගේම මේක ඉතාමත් අධික බිලක් වැය බරක් දරන්න සිදු වී තිබුණා. එනිසා මේක අවලංගු කිරීම සඳහා පහුගිය ආණ්ඩුව තීන්දුවක් ගන්නකොට අවලංගු කිරීම වෙනුවෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඩොලර් මිලියන 98ක් ගෙව්වා. අවලංගු කරන්න. ඒතර මේ ගනුදෙනුව ගිවිසුම් ගත වෙනකොටත් කොමිස් වුවමාරු ගනුදෙනුවක් බව ඉල්දරව් වී තිබෙනවා. ඒ වගේම මම ඉතාමත් වගකීමෙන් කියනවා මේ ගිවිසුම් වලින් ඉවත් වීමේදී මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරා විශේෂයෙන්ම චරිත රත්වත්තගේ සුරේන් රත්වත්ත. ඒක ඇත්ත. ඒක 98යි මුළු වන්දිය. ඒ වගේම අපි තැන්පත් කරලා තිබුණා මිලියන 10ක්. ඒ 10ත් අපිට නොදෙන්න එකඟතාවයකට ආවා. ඒ අනුව මිලියන 108යි සියලු මුදල්. මේක සිද්ධලා තිබුණා. එනිසා මේ අල්ලස් ලෙස විවිධ පුද්ගලයන්ට දෙනු ලබන මුදල් වලට අදාළව වැය බරද අවසාන වශයෙන් ගෙවීමට සිදු වෙත්තේ මේ රටේ පොදු ජනතාවටයි. කෙසේ වුවද මෙම කොන්ත්‍රාත් මතභේදාත්මක බව බොහෝ කාලයක සිට විටින් විට අනාවරණය වී තිබුණද මේ දක්වත් සැබෑ වගකීම් නීති හමුවට පැමිණීමට කටයුතු කරිනේ. මේ පිළිබඳව මේ ගනුදෙනුව සිද්ධ වෙනකොට මේ පාර්ලිමේන්තුවේ මේ ගනුදෙනුවේ මුල සිට අපි ඉදිරිව කරා මෙතන කොමිස් ජාවාරමක් සිදු වී තිබෙන බව. ඒ වගේම මේ ගිවිසුම් කැන්සල් කරනකොට මේ පාර්ලිමේන්තුව අපි දිගින් දිගටම පෙන්වා දෙන්න ලැබුවා. මේ ගිවිසුම් කැන්සල් කරනකොට මේ මහා පරිමාණ වංචා සිදු වී තිබෙන බව. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳ කෝප් වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේ සියල්ල තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ කෝප් සභාවෙන් ඉදිරිපත් කරපු වාර්තා නොසගෙල්ලක් කරත් අඩුම තරමේ ලන්ඩන් මහා අධිකරණයක් ඉදිරියේ ඉදිරිපත් වී තිබෙන මේ කරුණු පිළිබඳව රජයේ සැලකිලිමත් වී තිබෙනවා. මෙම තත්ත්වය තුළ පැනන ගිය පහත ගැටළු වලට විසඳුම් ලබා දෙන පිළිතුරු ලබා දෙන මා ගරු අමාත්‍යතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. 1.
දෙදස් දොළහා දෙදස් දහතුන ඇතුළත් කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවේ සභාපතිවරයා කවුද? මොකද ප්‍රධාන විධායක නිලධාරියා මේ ගනුදෙනු වලට අවතීර්ණ වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. සභාපතිවරයාගේ උපදෙස් අනුදැනුමකින් තොරව කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා සභාපතිවරයා කවුද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. එම කාලය තුළ මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් කවුද? මොකද කතානායකතුම ඔබතුමාට මතකද මම ඔබතුමගෙන් ප්‍රශ්න කරා හිටපු කතානායකතුම අපේ තමන් රාජපක්ෂ මැතිතුමාගේ මේ ගිවිසුම් ගහන මේ මිලදී ගැනීම ගිවිසුම් ගහන කැබිනට් මණ්ඩල මේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්ුනේ ඔබතුමාගේ නිල නිවසේ කතානායක නිල නිවසේ මම ඒක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා ඔබතුමාට මතක ඇති කාලේ ඒ කියන්නේ ගුවන් සමාගමේ කාර්යාලවල නෙමෙයි රැස්ුනේ මේ ගිවිසුම් ගත කරගෙන සඳහා හිටපු කතානායකවරයාගේ නිල නිවසේ තමයි එදා අධ්‍යක්ෂ මණ්ඩල රැස්ුනේ එනිසා අධ්‍යක්ෂ මණ්ඩල කවුද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනකම තිබෙනවා තුන එම කාලය තුල හිටි ප්‍රධාන විධායක නිලධාරියා දැන් කියන දෙයක් නෑ ඉල්දරුව වෙලා තිබෙනවා කපිල චන්ද්‍රසේන මේ කපිල චන්ද්‍රසේන ඔහු තමයි ප්‍රධාන විධායක නිලධාරියට කටයුතු කරේ නැවත දින 52 ආණ්ඩුවේදී හදිසියෙ මොහු එයාලංක සමගමේ සභාපතිවරයා බවට පත් කරා මෙවැනි දූෂිත චෝදනා තිබුණා ඔහුට දූෂිත චෝදනා තිබුණා කරුණු නියෝජක තරගට ඔහු ටෙලිකොම් ආයතනයේ වැඩ කරනකොට එහි දීමන අරගෙන තිබුණා එයාලංකයේ දීමන අරගෙන තිබුණා සුප්‍රකට කොමිස්කාරයෙක් වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසී තිබුණා මේ පාර්ලිමේන්තුව අපි පිළිගනි ඉදිරිපත් කළා තිබුණේ එසේ තිබියදී දින 52 ආණ්ඩුවේදී මේ ප්‍රධාන විධායක නිලධාරියට කටයුතු කරපු කෙනා එයාලංකයේ සභාපතිවරයාට පත් කරනවා ඒ තරම් විශ්වාසයක් ආණ්ඩුවට ගොඩනැගුණේ කොහොමද කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමා අපි දැනගන්න කැමති මේ මුදල් බෙදන ආකාරය අනුව තමයි ඒවා උනේ කියලා අපි විශ්වාස කරනවා ඊළඟ බ්‍රිතාන්‍ය අධිකරණයෙන් එළිදරව් ඇති වාර්තා නිල වශයෙන් ලබා ගැනීමට කටයුතු කරන්නේද ඒ පිළිබඳ මෙරට තුල නීතිමය කටයුතු කඩිනමින් ආරම්භ කරන්නේද ඒ වගේම මම අවසන් වශයෙන් දැනගන්න කැමති දැන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබා දී තිබෙනවා නීතිපතිවරයා විසින් මෙම කපිල චන්ද්‍රසේන වහා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්න කියලා දැන් දින 4කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා දැනට තොරතුරු ලැබී තිබෙනවා බාර වී තිබෙන බව තව තොරතුරු ලැබී තිබෙනවා රටින් පිටව ගොස් තිබෙන බව එනිසා පාර බාර වෙලා ඒ පිළිබඳව තත්ත්වත් මොකක්ද කියන්නේ බාර වෙලාද ඔයා බාර කරන්නේ වෙන්නේ නේද ආරයිස්ට් ඉතින් මම මේ කියන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා මේ පිළිබඳව මෙය ප්‍රධාන විධායක නිලධාරියාගේ පමණක් ගනුදෙනුවක් ලෙස අපි විශ්වාස කළ යුතුද ඊට සම්බන්ධ දේශපාලන නායකත්වය ඊට සම්බන්ධ ඉහළ කළමනාකාරීත්වය පිළිබඳවත් පරීක්ෂණ ඉදිරියට ගෙනවනවද කියන තොරතුරු ගරු ආණ්ඩුවෙන් දැනගන්න කැමති බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි
කරු සභා නායකතුමා
කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අසන ලද ප්‍රශ්නයට අපි අල්ලිලනවා හෙට පිළිතුරක් දීමට දැනට මේක ටිකක් ඇමතුමා මන්ත්‍රීතුමා එවලා තියෙනවා ප්‍රමාද වෙලා ඒ වුණත් අපි පිළිතුරු දෙනවා
හරි
දැනට චන්ද්‍රසේන මහතා බිරිඳ ප්‍රාස්පොල්සියට වාර්තා කොට කට උත්තරයක් ලබා දෙමින් තිබෙන බව අපි සඳහන් කරනවා අධිකරණයේ නීතියට යටත් ක්‍රියාමාර්ග සියල්ලටම අපි කටයුතු කරනවා හෙට දින විස්තරාත්මක ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු
වෙයි බොහොම ස්තුතියි